ඒතං සංසං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමුච්ඡෝ රූපතිපටි උච්ඡග්ගෝ තන්නස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තේ මේ ප්‍රණීතේ නම් සීල සංස්කාරයන්ගේ සංසිදීම සීල උපදීන් අතහැර දැමීම සංහා උච්ඡය කිරීම මෙලෙස නම් වූ විරාගය මෙලෙස නම් වූ නිරෝධය නිදීම නම් නිබ්බාන. අතිපූජනීය මහෝපාචාය මාණිපාණන් මහසී ප්‍රධාන කර්තෘ යෝගාවචර මහා සංඝ රත්නයේ අවසරයි සූත්‍රාණ්‍ය මහසිකායට දීපවත්තුන් ලබන දේශනා මාලාවේ 27 වෙනි දේශනයයි මේ. තථාගතයන් වහන්සේගේ තාදී ගුණය කාලකාරාම සූත්‍රයේ විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ මක්නිසාදයන්න තේරුම් ගැනීමට. උපමා නිදර්ශන කීපයක් ගියවර දේශනයේදී අප උපකාර කරගත්තා. විඥානීය මායාවකට උපමා කරන බුද්ධ දේශනාව ආශ්‍රයෙන් කාලානුරූපව වේදිකාරයේ කොනක සැඳවී සිටගෙන නැගී දර්ශනයක ඇතුළත රහස් දැකීමට තම උත්සාහයක් දැරුවා. අතථා ඉදප්පත්‍යතා යන පදවලින් හැඳින්වෙන පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම පටිලෝම දෘෂ්ටි කෝණ දෙක දුකම නැගී දර්ශනය දෙයාකාරකින් දැකීමක් වෙන බව අපට මේ උපමාකත්වයෙන් පැහැදිලි වෙනවා. මේ දෙයාකාරකින් දැකීම කියලා කියන්නේ ශාලාවේ ඉඳගෙන බලන ප්‍රේක්ෂකයාගේ අවිද්‍යාවෙන් බලන ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටි කෝණය. අර වේදිකාවේ සංගමී සිටින නුවණැති පුද්ගලයා අවිද්‍යාව නැති කරගත් පුද්ගලයාගේ ඒ පරීක්ෂක දෘෂ්ටි කෝණය. ප්‍රේක්ෂක දෘෂ්ටි කෝණයයි පරීක්ෂක දෘෂ්ටි කෝණයයි කියලා අපිට පහසු කියලා දැනගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටි කෝණ දෙක අතර මේ දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීම පිළිබඳව සංඥාගිය හැකි පැනගින්න පුළුවන් ගැටලුව තමයි අර කාලකාරාණ සූත්‍රයේ මතු පිටින් පෙනෙන ප්‍රවේලිකා ස්වරූපයට හේතුව. කාලකාරාණ සූත්‍රයේ බැලු බැලමට පෙනෙන ප්‍රවේලිකා ස්වරූපයට හේතුව අර කියාපු අර දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. එහෙම නමුත් තථාගතයන් වහන්සේ ලෝකෝත්තර මට්ටමකින් මේ කියාපු දෘෂ්ටි කෝණ දෙක සමාන කරගෙන විමුක්ති සුවය වින්ද බවට උදාන පාළියේ බෝධි වාග්ගයේ මුල් සූත්‍ර තුනම සාධක වෙනවා. ඒ සූත්‍ර වලින් කියන්නේ බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලැබීමෙන් පසුව පළවෙනි සතිය බෝමෙන්ඩම එකම කර්යයන්කින් වැඩෙන් කළා. ඒ හත්දින අවසාන වන රාත්‍රියේ ප්‍රථම යාමය පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙනෙහි කළ බව ප්‍රථම යාමය තුල පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙනෙහි කළ බව මධ්‍යම යාමය තුල පටිලෝම වශයෙන් මෙනෙහි කළ බව පස්චිම යාමය තුල අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ බව ඒ සූත්‍රවල සඳහන් වෙනවා. මේ අනුලෝම පටිලෝම දෙකම එකවර මෙනෙහි කිරීම හරියට අර අප කලින් සඳහන් කළ ප්‍රේක්ෂක පරීක්ෂක දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීමක් වගේ. දැන් මැජික් දර්ශනයක මැජික් පෙන්වන හැටි දැකීම මැජික් පෙන්වන හැටි දැකීම පෙන්වන ලද මැජික් පිළිබඳ නිබ්බිදාවක් ඇතිවීමට විරාගයක් ඇතිවීමට ඒ මැජික් විරෝධ වීමට ඒ පිළිබඳව විමුක්තියක් චිත්ත විමුක්තියක් ඇති කර ගැනීමට උපකාර වෙනවා. මැජික් පෙන්වන හැටි දැකීමෙන් පෙන්වන ලද මැජික් පිළිබඳව කලකිරෙනවා. ඒ වගේම සලායතන හට ගන්නා ආකාරය දැකීම සලායතන සමුදය දැකීම ඒ සලායතන පිළිබඳ නිබ්බිදා විරාග විරෝධ ආදී වශයෙන් චිත්ත විමුක්තියට ලෝකෝත්තර වශයෙන් චිත්ත විමුක්තියට ඇති මාර්ගයයි. ඒ බව හෙළි වෙන ඉතාම වටිනා ගාථා දෙකක් අංගුත්තර නිකායේ චක්කනිපාතේ සෝන සූත්‍රයේ සඳහන් වෙනවා. නික්ඛම්ම අදිමුත්තං අදිමුත්තස්ස පවිවේකං චේතසෝ අභ්‍යාපච්ඡාදිමුත්තස්ස උපාදානඛයස්සේ සංඛ්‍යාදිමුත්තස්ස අසම්මෝහං චේතසෝ විස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්ඡති. නිරහතන් වහන්සේ පිළිබඳව කියවෙන්නේ නෙක්ඛම්ම අදිමුත්ත ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ අදහසට නැමුණු එහිම යෙදුණු ඒ පැත්තට නැඹුරු වුණු ඒ වගේම පවිවේකං චේතසෝ චිත්ත විවේකයට නැඹුරු වූ අභ්‍යාපාද රහිත තත්වයට ඒ වගේම අභ්‍යාපච්ඡා විමුක්තස්ස ඒ වගේම අභ්‍යාපච්ඡා විමුක්තස්ස උපාදානක්ෂය කිරීම තනගුරු වූ සංහාර ක්ෂය කිරීමට සංහක්ඛ්‍යා විමුක්තස්ස සංහාර ක්ෂය කිරීමට ඒ වගේම අසම්මෝහං චේතසෝ සිතේ මුලා බවට කියන මෙන්න මේ කාරණා හයට නැඹුරු වේ රාජිකුවගේ සිත විස්ව ආයතන උපාද ආයතනයන්ගේ හට ගැනීම දැක විමුත් සම්මා විමුක්ති මනවින් විමුක්ත වේ මනවින් මිදේ. එතකොට අපට මේ කාරණාව ඔබට හිතා ගන්න පුළුවනි. මැජික් දර්ශනයකින් ආස්වාදයක් ලබන නරඹන්නෙකුගේ මැජික් විඥානය සකස් වෙලා තිබෙන නාම රූපය නාම රූපේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම නිසා මැජික් විඥානය නිරුද්ධ වෙනවා. මැජික් විඥානය සංසිඳෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් මැජික් දර්ශන නොපෙන්වන අනිදර්ශන විඥානයක් බවට පරිවර්තනය වෙනවා. අර වේදිකාවේ කොනක සංගදී සිටගෙන මැජික් දර්ශන නරඹු පුද්ගලයාට ඇතිවුණු මානසික පරිවර්තනය ඒකයි. එන මේ කාක්ෂෙන් අපිට තේරුම් ගන්න පුළුවන් රහතන් වහන්සේගේ විඥාන විරෝධය. ඒ වගේම රහතන් වහන්සේ ඒ භුක්තිමෙදීන අනිදස්සන විඥාන தත්ත්වය. මේ කාරණය ප්‍රකාශ වෙනවා සුත්තනිපාතයේ දේතානුපස්සනා සූත්‍රයේ. මේ දේතානුපස්ස සුත්තනිපාතයේ දේතානුපස්සනා සූත්‍රය අපිට දීප විචක්ම උද්දුත වශයෙන් දක්වන්න ලැබෙන ඉතාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍ර නාමයෙන්ම පේනවා මෙතන අර දිවජයරුම් බවක් ගැන මේ සූත්‍රයේ කියන්නේ දෙයක අනුපස්සන. දිවජයරුම් අනුපස්සනාව. මේ සූත්‍රයේ පුරාම දිවින රතාව තමයි සමුදය වය. නැත්නම් සමුදය නිරෝධ වශයෙන් එක් එක් ධර්මයේ ඉදිරියට ඉදිරිපත් කරගෙන ඒවා අර අනුපස්සනා දෙක පෙන්වුම් කරන අර බුදුරජාණන් වහන්සේට තිබුණු ගැටලුවේ පැති දෙක වගේ. ඉතින් අපට ඕන කරන දෙක මෙතන කාරණේ මෙතන විඥාන නිරෝධය පිළිබඳවයි. ඒ පිළිබඳව කියෙන්නේ විඥාන නිරෝධය පිළිබඳව විඥානූප සමාධික්ක වූ යම්කිසි දුක්ඛං සම්භෝති වෙන එක දක්වන්නේ තර සමුදය නිරෝධ වශයෙන් යම්කිසි දුක්ඛං සම්භෝති සබ්බං විඥානපච්චය විඥානස්ස නිරෝධේන නච්ච දුක්ඛස්ස සම්භවෝ මේ සමාදීනවන් ඤත්වා දුක්ඛං විඥානපච්චය විඥානූප සමාධික්ඛු නිච්ඡාදෝ පරිණිතෝ යම්කිසි දුක්ඛං සම්භෝති සබ්බං විඥානපච්චය කිසියම් දුකක් හටගන්න විට ඒ සියල්ලම විඥානය ප්‍රත්‍ය කරගිනේ විඥානස්ස නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ විඥානයේ නිරුද්ධ වීමෙන් දුක් හටගන්නක් නැත ඊතං ආදීන වඤ්ඤත්වා දුක්ඛං විඥානපච්චය විඥානපච්චය කරගෙන ඇතිවන දුක පිළිබඳ මේ ආදීන වේ දැනගෙන විඥානෝප සමාධික්ඛු නිච්ඡාදෝ පරිනිබ්බුතෝ විඥානයේ සංසිඳීමෙන් ඒ භික්ෂුව අධික්ෂුව නිච්ඡාදෝ කෘෂ්ණා කුසගින්න නිවාගෙන පරිනිබ්බුතෝ පිරිනිවියේ වේ. එතකොට මෙන්න මෙන්න අපිට අර මැජික් දර්ශනයක් මේ මායා විඥාන මායාවත් අතර සංසන්දනය තවදුරටත් හැදිරි කරගන්න පුළුවන්. මැජික් දර්ශනයක වගේම විඥාන මායාවේ මායාකාරී ස්වභාවයට මායාකාරී ස්වરૂපයට මූලික හේතුව රූප සංඥාව නිසා ඇතිවෙන එහෙම නැත්නම් ඇති කරගන්න සංහා මාන දිට්ඨි ප්‍රපංච සංඛා සමූහය. සංහා මාන දිට්ඨි ප්‍රපංචයෙන් ඇති කරගන්න ගින්නින් හැඳින්වීම ආදී වෙනසයි මේ මුලාව වෙන්නේ. ඒක නිසා මේ රූප සංඥාවට පහර ගැසීම එහෙම නැත්නම් රූප සංඥාව නැති කිරීමේ උත්සාහයක විශේෂ උත්සාහයක තිබෙනවා මේ නිර්වාණය බලාපොරොත්තු වෙන භික්ෂුවගේ. මේ රූප සංඥාවට රූප සංඥාව නැති වෙන තත්ත්වයක් දැනගැනීමේ කැමැත්ත තමයි අර අපි කලින් දවසේ කලහ විවාද සූත්‍රයෙන් උපුටා දැක්වූ ගාථාවෙන් කියවෙන්නේ. නසඤ්ඤ සංඥාදී ගාථාව කලින් දවසේ උපුටා දැක්වුවා. ඒක කලින් උත්තරට ඒක දක්වන්න සිද්ධ වුණා. ඒ ගාථාවෙන් පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ ඊට කලින් ගාථාවකින් අකන ලද කිස්මින් විභූතේ රූපේ නැති වෙන සත්‍යයක් පැහැදිලි කිරීමටයි මේ ගාථාවෙන් බලාපොරොත්තු වෙන්නේ. කතා සමේතස්ස විභෝති රූපං කියන ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් කලින් ගාථාවක සඳහන් වෙනවා කතං සමේතස්ස විභෝති රූපං කෙසේ සමන්විත වූවොත් රූපය නැති වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි අර කසඤ්ඤ සංඤාදී ගාථාව කියන්නේ ඉදිරිපත් කළා කියන්නේ මේ ගාථාව අපි නැවතත් මතක් කරගත්තොත් නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤීනෝ පියසඤ්ඤීන විභූත සංඤී ඒවං සමේතස්ස විභෝති රූපං සංඤා නිදානානි පපංච සංඛා සාමාන්‍ය සංඥාවේ සංඤීතත්වයකුත් නෙවෙයි විසඤ්ඤ සංඥාවකුත් නෙවෙයි අසඤ්ඤ තත්වයකුත් නෙවෙයි නවිභූත සංඤී සංඥාව සම්පූර්ණයෙන්ම නැතිවෙන තත්වයකුත් නෙවෙයි ඒවං සමේතස්ස විභූති රූපං මෙන්න මේ බඳු වූ තත්වයක් ඇති දැනත්තාට රූපය විභූත වෙයි නැති වෙයි ඊළඟ අවසාන පදයෙන් කියන වැදගත් කාරණයක් සංඥා නිදානාහි පපංච සංඛා අපංච සංඛා වූ අපංචය නිසා ඇති කරගන්නා ගිනීම් හැඟීම් ආදිය ප්‍රඥප්ති ආදිය සංඥාව නිදාන කොට ඇති සංඥාව නිසා මේ සියල්ල වෙන්නේ කියන එක මේ රූප සංඥාව පිළිබඳ ප්‍රශ්නය දැන් මේ රූපය ගැන විශේෂයෙන්ම උනන්දු වන්න තවත් හේතුවක් තමයි රූපය ඇතිකල්ලි තමයි මේ ඇතිවිත තමයි මේ ස්පර්ශය ඇතිවීම කියලා සංඥාව ඇතිවීම ඒකත් අර කලාදා සූත්‍රයේම මුල් ගාථාවක අතන ප්‍රශ්නය හැටියට කිස්මින් විභූතේ න භුතාන්ති පස්සා කියලා කුමක් නැති වුණු කල්හිද ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ ඒකට දෙන පිළිතුරු රූපේ විභූතේ න භුතාන්ති පස්සා රූපය නැති වූ කල්හි ස්පර්ශයෝද ස්පර්ශ නොකරා මෙන්න මේ කාරණය තමයි අදාළ තවත් වටිනා යෙදුමක් වටිනා පාඨයක් අපිට හමු වෙනවා දීඝනිකාය සංගීත සූත්‍රයේ සනිදස්සන සප්පටිගම් රූපං කියලා රූපේ ලක්ෂණ දෙකක් වශයෙන් දක්වන සනිදස්සන සප්පටිග රූපේ තිබෙනවා යමක් පෙන්වුම් කරන ස්වභාවය සනිදස්සන කියලා කියන්නේ ඒකයි ඒ වගේම සප්පටිගම් යෙදුමක් ලබා දෙන ස්වභාවය මෙන්න මේ කාරණා දෙකම අපි මේ දේශනා මාලාවේ මුල් අවස්ථාවේදී උපකාරගත්තු ජටා සූත්‍රයේ එන ගාථාවක් කියවෙනවා. යත්ථ නාමංච රූපංච අපේසං උපරූපති පටිඝං රූප සංඥාච එත්ථ සාක්ෂිජ්ජතේ ජටා. මේ ජටා සූත්‍රයෙන් කියවෙන්නේ මේ මහා සංඛාර අන්තෝ ජටා බහි ජටා අවුල විසඳෙන තැන. එතකොට එතන මෙතන උත්තර දෙන්නේ යත්ථ නාමංච රූපංච අපේ සං උපරුද්ධති පටිඝං රූප සංඥාදී ගම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් පටිඝ කියලා කියන්නේ ගැටුම පිළිබඳ ගැටුමක් ඊළඟට රූප සංඥාවක් ගම් තැනක අපේ සං උපරුද්ධති සම්පූර්ණයෙන් උපරෝධණය වේද වලක්වාලන්නු ලැබේද එතසා චිත්තේ කට ඒ අවුල අන්න එතනයි සිඳලන්නු ලැබෙන්නේ සිඳලන්නු ලැබෙන්නේ එතෙන්දී කියලා. මෙතනත් කියනවා පටිඝං රූප සංඥා කියලා. එතකොට මෙන්න මේ අපේ රූප සංඥා කියන වචනයත් එක්කම ගදුවත් එක. ඒ වගේම මේ සංඥා කියන එක. මේ රූපයෙන් දැනගෙන සංඥාව. මේ සංඥාව නිදාණය කරගෙන තමයි අර නොයිකුත් ඉනීම් හැදිනීම් ඇති වෙන්නේ. මේවා දැන් ප්‍රමාණිකව අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ සංඥා පදේ ඇති වැඩගත්කම මේ සංඥා නිසා ඒ කියන්නේ සංඥා කියන එක අපි කලින් උත්තරස්තාවක සඳහන් කළා. හරියට කලකුණක් වගේ. එහෙම නැත්නම් සංකේතයක් යම් කිසි දෙයක්කට වෙන අර කැලයක් මැදින් යන පිරිත ආපසු වෙන පාරට ආව ගන්න ඒ ගස්වල පොරවකින් යම් කිසි කලකම් කපන්න වගේ එක්තරා සංඥාවක් දීමේ සංඥාවක් ඇති කර ගැනීම පිරිතක් තිබෙනවා. ඒ සංඥාව කියන වචනයත් එක්කම අර නිත්‍ය සංඥාව එනවා ඉබේටම. එතකොට අන්නේ සංඥාව නිසා තමයි අර පපංච සංඛා ඇති වෙන්නේ. ඒකම තමයි අර මතුපිණ්ඩික සූත්‍රයේ පපංච සංඥා සංඛා කියන එක පදයකින් හඳුන්වලා තියෙන්නේ. සංඥාව නිදාන කොටගෙන සංඛාව ලැබෙන පපංච සංඛාව ලැබෙන නිසා ඒක එකපදයක් කරලා ගන්නවා පපංච සංඥා සංඛා. පපංච සංඥාවෙන් නැති කරගන්නා සංඛා ඇඳින්නින් ගිනි. එතකොට මේ ඊළඟට මෙතන මේ සංඥා කියන වචනය ගැන කල්පනා කරලා බලනකොට මේක කොයිතරම් වැදගත්ද කියතොත් අර සුත්තනිපාතේ ගුහත්තක සූත්‍රයේ කියනවා සංඥම් පරිඥාවිතරේ යෝගං කියලා. සංඥාව පිළිසිඳ දැනගෙන සංඥාවේ යථා ස්වභාවය දැනගත්තාම මුළු මහත් මේ චතුරෝගයෙන් මහ සංසාර කෙලෙස් රෝගයෙන් ඈතර වෙන්න පුළුවන්. ඒ තරම් ඒ සංඥාව ගැඹුරින් අවබෝධ කරගත්තොත් විමුක්තිය එතන. දැන් එතකොට මේ සංඥාව කියන එක ගැන අපි තව දුරටත් විමසලා බලුවොත් සංඥාව කියලා කියන්නේ නිමිත්ත සංකේත කියන පද ගන්න පුළුවන් මේකට මේක හැඳින්වීමට. දැන් යම් කිසි නිමිත්තක් නිමිත්තකින් නිමිති වන දෙයක් නැත්නම් යම් කිසි නිමිත්තක් නිමිති වන කිසිවක් නැත්නම් ඒක ඇත්ත වශයෙන්ම ඒ
ඒ නිමිත්ත අනුව යම් කිසි දිනීමක් හැදින්වීමක් ප්‍රඥප්තියක් පණවන්න බෑ. එහෙම නැත්නම් සංකේතයකින් සංකේතවත් වෙන කිසිවක් නැත්නම් ඒක සංකේත භාවයකුත් නෑ. මෙලෙසත් කල්පනා කරලා තේරුම් ගත යුතු දෙයක්. ඒ කියන්නේ යම් කිසි නිමිත්තකට අපි නිමිත්තක් කියලා කියන්නේ ඒකෙන් නිමිති වෙන දෙයක් තිබෙන්න ඕන. එහෙම නැත්නම් ඒක නිමිත්තක් වන්නේ නෑ. ඒ වගේම යම් කිසි සංකේතයකට අපි සංකේතයක් කියලා කියන්නේ ඒ සංකේතයකින් යම් කිසි සංකේතවත් වෙන කිසිවකුත් තිබෙන්න ඕන. මේක එක්තරා ධර්මතාවක්. මේක තේරුම් ගැනීමට අපේ උපකාර කරගන්න මජ්ක්‍ධිම නිකායේ මහාවේදාලසූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා කොටි ස්වාමීන් වහන්සේ අතර කියන මේ ධර්ම සංවාදයේදී ධර්ම සාකච්ඡාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා රාගෝ කෝ ආවුතු කිංචන දෝසු කිංචන මොහෝ කිංචන ඒකිනාතවත් දික්කුනෝ පහිනා උච්චින්න මූලා තාලාවත්තුකත අනභාවගත ආයතින් අනුස්පාල ධම්මා එරකින් රාගයේ කිසිවත් දේශයේ කිසිවත් මොහේ කිසිවකි ඒවා සීනාචෝ විචුව තුල ප්‍රහීනය මුල් සිදින ලද්දේ ගදේ චින්න මුලා තාලා වස්තු කතා උපුට උගුරා තබන ලද සල්ගතක්මින් කරන ලද්දේ අනභාව කතා නැති බවට පත් නොපාස්නා බවට පත් කරන ලද්දේ ආයතින් අනුපාස සම්මා නැවත නූපදනා බවට පත් කරන ලද්දේ එතකොට මේ රාගයක් කිසිවක් දෝෂයක් කිසිවක් මොහයක් කිසිවක් මේ කිසිවක් මේ විදිහට කිසිවක් තිබෙනවා නම් තමයි යම් කිසි දෙයක් නිමිත්තක් වන්නේ සංකේතයක් වන්නේ ඒකම ඒ සූත්‍රයේ ඉඳ යටින් සඳහන් වෙන තවත් පාඩියක් රාගෝකෝ ආවුසෝ නිමිත්ත කරනෝ දෝසෝ නිමිත්ත කරනෝ මොහෝ නිමිත්ත කරනෝ එයින් තවත් මේ කාරණේ පැහැදිලි වෙනවා. එවැනි රාගය නිමිති ඇති කරවන දේ නිමිත්ත කරනෝ කියලා කියන්නේ සංකේතවත් කරවන දෙයක් කියන එකයි. රාගය නිමිති ඇති කරවන දේ, දේශය නිමිති ඇති කරවන දේ, මොහය නිමිති ඇති කරවන දේ. දැන් එතකොට අපිට හිතන්න මේක අනුහිතා ගන්න පුළුවන් මේ රාග දෝස මොහ කියලා ඒ යම් කිසි දෙයක් කිසිවක් නිමිතිවත් කරන කිසිවක් තිබෙන තා තමයි අර නිමිති ස්වභාවය කුසලන්නේ. දැන් විනයජිකින් කියනවා තථාගතයන් වහන්සේ විඥාන මායාවේ හරයක් නැති බව, කාරයක් නැති බව වදාළේ ඒ තථාගතයන් තමන් වහන්සේ තුල නිමිතිවලින් සංකේතවලින් නිමිතිවත් කරන සංකේතවත් වෙන කිසිවක් නැති නිසා රාග මේ කිසිවක් කියලා කියන්නේ රාග ද්වේෂ මොහ. ඒක නිසා තමයි රහතන් වහන්සේලා පිළිබඳව අකින්චන පදිය ගන්න. අකින්චන කියලා කියන්නේ මේ ලෝකයේ තිබෙන අනිකුත් ගීයන්ගේ බහුභාණ්ඩ ප්‍රතිභාණ්ඩ ආදියක් නැති නිසාම නෙවෙයි. අකින්චන කියලා කියන්නේ ගැඹුරු අර්ථයෙන් ගත්තොත් අර කියාපු අර රාග දෝෂ මොහ කියලා කිංචනයක් කිසිවක් නැහැ. කිසිවක් නැහැ. දැන් අර කියාපු හැඳින්වීමත් අර ආකින්චන්‍ය කියන වචනේ තේරුමට. එතකොට මෙතනින් ගන්න පුළුවන් අපිට අර තථාගතයන් වහන්සේට විඥාන මායාවේ හරයක් දෙයක් නැති වීමක් නිසාද ඒ විඥාන මායේ සංඥා නිමිති වලින් නිමිතිවත් වෙන සංඥා කියලා කියන්නේ නිමිත්ත. එතකොට ඒ සංඥා වලින් නිමිතිවත් වෙන කිසිවක් උන්වහන්සේ තුල නැති නිසා දැන් අර මැජික් දර්ශනය ගැන කල්පනා කරලා බලනවා නම් අර නුවණැති ඇති පුද්ගලයා අර ජීවිතාවේ කොනක සිටලා මැජික් දර්ශනය නරඹු නුවණැති ඇති පුද්ගලයාට මැජික් දර්ශනයේ දෙයක් නැති බව යකතු හරයක් නැති බව ඒ බැටරුවීමක් නිසාද ඒ තැනත්තාට මැජික් දර්ශනය පිළිබඳව ඒ ඇතුළත අපි ඒක සීමිත අර්ථයකින් කියනවා නම් අර රාග දෝෂ මොහ නැති වුණා වගේ. වෙනත් විදිහකින් කියනවා නම් අර මැජික් දර්ශනය ඇතුළත දීපුවාට පස්සේ ඒ තැනත්තාට හාසයක් එහෙම නැත්නම් සිනාවක් ඇති වෙන විදිහේ ඇල්මක් නැති වුණා. ඇලුම් නිසායි ඇලුම් කරන දෙයක් මැජික් දර්ශනයක දකිනකොට සිනහ යනවා. අර මැජික් දර්ශනය ඒ මැජික් කරන තේ මැජික් පෙන්වන තැනත්තාගේ ඒ හොරකම් දැක්කට පස්සේ සිනා වෙන්න තැනක් නැහැ එතන. හාපියක් ඉඩක් නැහැ. ඒක නිසා හාපියකට සුදුදෙන ඇල්මක් උතුල නැහැ. රාශියකට සුදුදෙන ගැතුමකුත් නැහැ. අර ශාලාවෙන් ගම් බලන පුද්ගලයන් බය වෙනවා. නමුත් මේ තැනත්තාට කිසි බයක් නැහැ. මේ ඇතුළත මේ එන පිටම හොර පේන නිසා. ඒ වගේම කුතුහලයක් නැහැ. අර මුලාව මොහේ නැති වීම නිසා මේවා කෙරෙන හොර වැඩක් ටික පේන නිසා නූල් සූත්‍ර පේන නිසා මුලා වීමකුත් නැහැ. ඒකෝ සිංහල චාරිතයෙන් අපිට විස්තර කරන්න පුළුවන් අර හාසයක් ත්‍රාසයක් මුලා වීමක් නැත්තේ අර මැජික් දර්ශනේ ඇතුළත පිළිබඳ අවබෝධය නිසා. අවිද්‍යාව නැති වුණ තාවකාලික. අන්නේ ඒ ධර්මතාවන් අපිට දැන් විස්තර කරන්න පුළුවනි. මේ නිමිති සංකේත ආදී සංකේතවත් සංඥා මේ අප තුළම මේ සත්‍ය ආතුළම තිබෙන ලෝභ දෝෂ මෝහ කියලා කියන මෙන්න මේ ධර්ම නිසා බව. මේ ලෝභ දෝෂ මෝහ ඇතිතා අර සංඥාවලට සංඥා නිසා නොයෙකුත් විදිහේ ඒ රාග දෝෂ මොහාදී කුලප්පු වීමක් තිබෙනවා. ඒවා ඒ සංඥාවල ඇත්ත වශයෙන්ම නිමිති ස්වභාවයක් තිබෙනවා. ඒවා සංකේත බවට පත් වෙනවා. එතකොට මේ රාතන් වහන්සේ පිළිබඳව ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. විශේෂයෙන්ම මාගන්ති සූත්‍රයේ අවසාන ධාතාව ඉතාම වැදගත් ධාතාවක්. ඒ ධාතාවේ කියනවා රහතන් වහන්සේලා තුල එක්තරා සංඥා විරක්ත බවකුත් සංඥා විමුක්ත බවකුත් තියෙනවා කියලා. සංඥා පිළිබඳ විරාගයකුත් සංඥාවෙන් නැති වූ විමුක්ත බවකුත් තියෙනවා කියලා. ඒක කියන්නේ මෙහෙමයි සංඥා විරක්තස්ස නසන්ති ගංඛා සංඥා විමුක්තස්ස නසන්ති මෝවා. සංඥාච විච්ඡින්ත යේ අග්ගයේසු තේ කට්ඨයන්තා විචරಂತಿ ලෝකේ. සංඥා විරක්තස්ස නසන්ති ගංඛා සංඥා පිළිබඳ විරක්ත වූ රාගයක් නැති ඇල්මක් නැති තැනැත්තාට ගැට නැත. සංඥා විමුක්ත සනසන්ති මෝහ සංඥාවෙන් විමුක්ත වූ පුද්ගලයාට මෝහය මුලා වෙන්නේ නැත. සංඥාන්ත දිට්ඨින්ච යේ අග්ගයිසු සංඥාව දෘෂ්ටිනු යම් කෙනෙක් අල්ලා ගත්තා නම් දෙවිව ගත්තා වුනම් ඔහු ලෝකයේ ගැටෙමින් හැසිරේ. තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ. එතකොට මේ සංඥා විරත් සංඥා විමුක්ත සත්‍යය තමයි මේ අරහත් ඒක තමයි අර මුල් පද දෙකෙන් කියවපු අදහස කියලෙනවා. සමහර සූත්‍රවල අනාසවන් චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියන පදවලි සාතන් වහන්සේ පිළිබඳව සමහර විදිහ යොදලා තිබෙනවා. අනාසවන් චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං විච්ඡේව ධම්මේ උපසම්පදං අභිඤ්ඤාතච්චිකත්වා ආදී වශයෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් ඒ චේතෝ විමුක්තිය අදහගයි අර සංඥා විදත්ත කියන පදේ. පඤ්ඤා විමුක්තියයි පඤ්ඤා විමුක්තියත් කියලා ඒකත් සඳහන්නේ. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි අර සංඥාව නිසා. සංඥාව කියන්නේ මිරිඟුවක්. ඒ මිරිඟුව ඔස්සේ ජීව යන මොහයක් රහතන් වහන්සේලාට නැහැ. ඒ වගේම ඒ සංඥා නිමිතිවත් වන්නේ නැති නිසා නිමිතිවත් වන්නේ නැති නිසා රහතන් වහන්සේලාට අර විඥාන මායාවේ කියන ගැටවලට අහු වෙන්නේ නැහැ. සංඥා විරත්තස නසන්ති ගංඛ. ඒ ගැටවලට අහු වෙන්නේ නැහැ. මායාකාර මැජික් දර්ශනෙ පෙන්නන තැනත්තාගේ මැජික් කාර්යාවේ ගැටවලට අහු වෙන්නේ නැහැ. මේ අදහස මෙන්න මේ නිසා තමයි ඒ රහතන් වහන්සේලා ඔය අනේ ජෝතිතෝ ආදී වචන වලින් දක්වලා තිබෙන්නේ නොසෙල්වන අචල කප්පයක් රහතන් වහන්සේලා තුල තිබෙනවා. අර නිංගෝස්තු දුයන්නේ නැති තත්ත්වය. ආනින්ද සප්පාය සූත්‍රයේ මජ්ක්‍ධිමනිකාය ආනින්ද සප්පාය සූත්‍රය ආරම්භ කරන්නේ බුදු පියාණන් වහන්සේ අනිච්චාදික්කවේ කාමා තුච්ඡානුසාමෝස ධම්මා මායාකත මේ සම්පික්කවේ බාලලාපනං යේච දිච්ච ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දිච්ච ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාමා කාම සංඥා උපසමේතං මාර දෙයියන් මාරත්තේස විසයෝ මාරත්තේස නිවාපෝ මාරත්තේස ගෝචරු. මෙන් කියවෙන්නේ තර මෙන්න මේ මායා දර්ශනය වෙනත මැජික් දර්ශනය පිළිබඳව කියවපු අදහස් වලට ගෝතුලට සැසඳෙන විදිහේ පාටියක් කියමනක් මෙතනින් කියේ. අනිච්චා පිච්ච ඒකාම මානිනි මේ කාමය අනිත්‍යය තුච්ඡා සිස්ත්‍ය මුසා බුරිය මොහත ධම්ම මුලාකරවන ස්වරූපයෙන් යුක්තය. මායාකතන් ඒතම් පිච්චවේ බාලලාපන මායාකාරයකු මැජික් කාර්යකු විසින් කරන ලද දෙයක් බඳුය. බාලලාපන අර ශාලාවේ සිටින මෝඩයින් ලවා නන්දතෝණී කී දේවල් බාලලාපන ඉරට ඒවා මොනවද කියන එක සවිස්තර වශයෙන් කියන්නේ යේච දිත්ත ධම්මිකා කාමා යේච සම්ප්‍රායිකා කාමා. දිත්ත ධම්මික වූ මෙලොව පිළිබඳ මේ ජීවිතය පිළිබඳ යම් කාමයෝ වෙද්ද ඒවා පරලොව පිළිබඳ යම් කාමයෝ වෙද්ද ඒවා මෙලොව පිළිබඳ කාම සංඥාවද පරලොව පිළිබඳ කාම සංඥාවද මේ කියපු දෙකම උභය මේසම් මාර දෙයක්. මාර්යාගේ රාජධානියයි මාරත්තේ විෂයෝ මාර්යාගේ විෂය පවත්නා මාර්යාගේ ප්‍රතිහි පවත්නා ප්‍රදේශයයි. මහරහත්යේ නිවාපෝ මාර්යාගේ ඇමයි මහරහත්යේ ගෝචරෝ මාර්යාගේ ගුදුරු බිමයි. ඔය ආදි වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කළේ අන්නර සංඥා නිමිතිවත් සංකේතවත් නොවන අර සංකේත සංකේතවත් නොවන තත්ත්වයක් මානසික තත්ත්වයක් කෙනෙකුට ලබා දෙත හැකි නිසා අන්නේ ඒ කාරණේට කොට මේ පැහැදිලි වෙනවා. අර විඥාණය පිළිබඳ මායාවක් මේ මැජික් දර්ශනය අත්තර සංසන්දනේ එතරම් ගැඹුරක් තිබෙනවා. මේ නිමිතිවත් වන ආකාරය මෙන්න මේ අනුව අපට හිතා ගන්න පුළුවනි. අර බුදු පියාණන් වහන්සේ මේ සංඥාවල ඇති සංඥා විරක්ත වීමට සංඥාව විරාගය සංඥා පිළිබඳ විරාගය ඇති කර ගැනීමට ඒ සංඥාව අවබෝධ කරගත යුතුයි කියලා සංඥම් පරිඥා විතරේ යෝගා සංඥා පිළිබඳ පිළිසඳා දැනගත්තොත් ඒ අවස්ථාවේදී අර කියාපු මුලාවල් කෙනෙකුට ඇතිවන්නේ නැහැ. මෙන්න මේ දැන් අනිමිත් රහතන් වහන්සේ පිළිබඳව කියවෙනවා අනිමිත් අප්පන්හිත ශුන්්‍යත කියලා විමුක්ති තුනක් ගැන කියවෙනවා. අර නිමිති දැන් නිමිති නිමිත්තකින් යම් කිසි දෙයක් නිමිතිවත් වීම ගැන අපි සඳහන් කළා. එහෙම නිමිති ගැනීමක් නැති තැනක යම් කිසි කෙනෙක් කියම නිමිති ගන්නෙ නැත්නම් ඒ තැනත්තා තුළ ප්‍රණීතියක් ඇති වෙන්නේ නැහැ. ප්‍රණීති කියලා කියන්නේ යම් කිසි දෙයකට යොමු වීමක් බලාපොරොත්තුවක් නැහැ. ඊළඟට යම් කිසි දෙයක් පිළිබඳව යොමු වීමක් බලාපොරොත්තුවක් නැත්නම් ඊළඟට ඒ පිළිබඳව ප්‍රයත්නක් සාරය ප්‍රයත්නක් පිළිබඳ සාරයක්කුත් නැහැ එතන. අනිමිත් අප්පන්ත ශුන්්‍යත කියන මේ විමුක්ක තුනේ එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. අනිමිත්ත කියලා කියන්නේ දැන් අපි මෙතෙක් විස්තර කළ ආකාරයට නිමිති නොගන්නා තත්ත්වයයි. අර රාග දෝෂ මෝහ නැති සංසාරණයෙන් යම් කිසි ලෝකයේ තිබෙන නිමිති නිමිතිවත් වන්නේ නැහැ. මේ නිමිති ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් අනිමිත්ත. එහෙම නිමිති ගැනීමක් නැති තැනක ප්‍රීතියක් නැහැ. ආසාවක් බලාපොරොත්තුවක් යොමු වීමක්. තමන් දෙයට යොමු වීමක් නැහැ. හරියට අර මැජික් දර්ශනේ මේ පෙන්වන දේවල් පිළිබඳව කලකිරීම ඇති වුණාට පස්සේ මේ මැජික් දර්ශනේ බලන්න හිතෙන්නේ නැහැ. ඒ පැත්තට යොමුමක් නැහැ. ප්‍රණීතියක් නැහැ. යොමු වීමක් නැති උත්පිත පැවැත්මකුත් නැහැ. විගතම බලාගෙන ගියොත් තමයි මැජික් දර්ශනේ අර්ථවත් වන්නේ. එහෙම නැත්නම් සිනමා දර්ශනයත් අර්ථවත් වන්නේ. ඒකට ඒ එහෙම නැත්නම් මැජික් ලෝකයේ උපදින්නේ නැත. මැජික් ලෝකයේ සකස් වෙන්නේ ඒ පැවැත්මක් පිළිම ධාරයක් තියෙන පමණ. මේ ගැඹුරින් කල්පනා කරගත්තොත් එහෙන් පිටින්ම මේ විඥානය පිළිබඳ මායාවේ ඒ අතුල් පැත්ත පෙන්වනවා මේකෙ. නිමිති ගැනීමක් නැති තැන ප්‍රණීතියක් යොමු වීමක් බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් යොමු වීමක් නැති තැන පැවැත්මක් පිළිබඳ සාරයක් නැහැ. ඔන්නෝක නිසා තමයි අනිමිත්ත අප්පණහිත ශුන්්‍යත කියන මේ පද තුන රහතන් වහන්සේ පිළිබඳ වේදිලා තිබෙන්නේ. මේ පද තුනම වෙනත් ආකාරයකින් වේදිලා තිබෙනවා. අනිපාන පටිසම්යුක්ත සූත්‍රයේ බබ කලින් අවස්ථාවක විග්‍රහ කළ නිපාන පටිසම්යුක්ත සූත්‍රයක අප්පතිච්ඡං අපවත්තං අනාරම්මණං කියලා. අප්පතිච්ඡං කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාව ප්‍රණීතිය නිසා ඇතිවන්නක් එක. යන්නේ දුක්ඛානුපස්සනාව නිසා ඒ ප්‍රණීතියක් නැති වෙනවා. එතකොට එතන අප්පතිච්ඡ තත්ත්වයක් ප්‍රතිෂ්ඨාවක් නැහැ. අපවත්තං කියලා කියන්නේ අර අනුත්ථානුපස්සනාව නිසා පැවැත්මක් පිළිබඳ සාරයක්. හරියට කියලා කියන්නේ දීර්ඝ කාලයක් පවතින දෙයක්. අරටුවක් කියලා කියන්නේ යමක් දහස් අඳුන ගන්න අරටුව තියෙනවා කියලා කියන්නේ ඒ කාලයක් පවතින දෙයක්. අනිත් දේවල් නැති වෙලා යන්න පුළුවන් පොළේ. අරටුව තියෙනවා. ඒ විදිහට ප්‍රඥාත්මක පිළිබඳ හැඟීමක් නැහැ එතකොට. අපටිත්තං අපවත්ත අනාරම්මන. අරුණක් නොගන්නා බව අනිමිත්තක සත්‍යයයි. අර අනිච්චාන වස්තනාවයි. මෙන්න මේ කාරණා එතකොට අපිට තවත් පැහැදිලි වෙනවා මේක අපු උපමාව ආශ්‍රයෙන්. අපත අනිමිත්ත අපණීත ශුන්්‍යත කියන පද අපටිත්තං අපවත්ත අනාරම්මන ආදී පද එහෙන එකක්ම වඩාත් අර්ථවත් වෙනවා මේ උපමාව ආශ්‍රයෙන්. එතකොට ඊළඟට දැන් අපිට පේනවා මේ කියපු රහතන් වහන්සේගේ ඇති සංඥා විරක්ත සංඥා විමුක්ති ස්වභාවය නිසා රහතන් වහන්සේගේ දෘෂ්ටි කෝණය එහෙන් පිටින්ම වෙනවා ලෝකයේ දෘෂ්ටි කෝණයට වඩා. ලෝකයේ ඇත්ත හැටියට පේන දේ රහතන් වහන්සේට බොරු. ඒ තරම් මහ පුදුම විශාල පරිසරයක් මේ ඇති වෙනවා මේක නිසා. ඒ කාරණේ තමයි දැන් අර මේ සුත්තිනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේම එක දැනක සඳහන් වෙනවා අනුපස්සනා දෙකක් වශයෙන්. යම් වික්‍රේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුෂ්‍යාය ඉතං සච්ඡං සිම්පනිච්ඡායතං සදමරියාණං ඒතං උසාති යතා භූතං සම්මප්පඤ්ඤාය සුදික්ඛං. යම් වික්‍රේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුෂ්‍යාය ඉදං මුසාති උපනිච්ඡායතං සදමරියාණං ඒතං සච්ඡන්ති යතා භූතං සම්මප්පඤ්ඤාය සුදික්ඛං අයං ဒုတိය අනුපස්සන. මේ කියලා කියන්නේ මේ කියෙන්නේ මහණෙනි දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යම මේ සත්‍යයයි කල්පනා කරන ලද්දේද එයම ආර්යයන් වහන්සේලා විසින් මෙය මුලාවකයි එය මුලාවකයි මහා ප්‍රඥාවෙන් දක්නා ලද්දේ. ඒකානුපස්සනා මේ අනිත්‍යන පස්සනාව මොකද්ද? මානෙනි යමක් දෙවියන් මනුන් බඹුන් සහිත ලෝකයා විසින් මහා බඹුන් දෙවියන් සහිත ප්‍රජා විසින් මේ මුසාවකයි කල්පනා කරන ලද්දේද එයම ආර්යයන් වහන්සේලා විසින් මේ සත්‍යයයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ලද්දේ. මේ ඇයි කොයි තරම් විශාල වෙනසක් පරතරයක්ද කියලා මම හිතා ගන්න පුළුවන්. ඒ කාරණේ විනාට ගාථාවලින් කියවෙනවා. කලින් සතියේ සමහර අවස්ථාවල උද්දිත වශයෙන් දැක්වූ ගාථා අනත්ත්‍යනි අත්තමානි සත්ත ලෝකං සදේවකං නිවිච්ඡන් නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. යේන යේනහි මඤ්ඤන්ති තතෝ සංහෝති අඤ්ඤථා සංහිතස්ස මුසා හෝති උච්ඡාතා පරිනිබ්බත. අනත්ත්‍යනි අත්තමානි සත්ත ලෝකං සදේවකං අනාත්ම වූ දේක ආත්මයක් දක්නා දෙවියන් සැන්ට ලෝකයා දෙස බලන මඤ්ඤන්ති තතෝ සංහෝති අඤ්ඤථා සංහිතස්ස මුසා හෝති මොස ධම්මං විතරං අමෝස ධම්මං නිබ්බානං හදරියා සත්‍යකෝ විදු ඒ සත්‍යාදි සමයානි උච්ඡාතා පරිනිබ්බත. අනත්ත්‍යනි අත්තමානි උපස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දේක ආත්මයක් දක්නා දෙවියන් සැන්ට ලෝකයා දෙස බලන නිවිතං නාම රූපස්මින් නාම රූපය තුලට වැදගෙන රිංගාගෙන ඉදං සත්‍යන්ති මනසි මෙය සත්‍යයයි අඟි. යෙන යෙනහි මඤ්ඤන්ති සතෝ තං හෝති අඤ්ඤතා යන්නම් දෙයක් පිළිබඳව මඤ්ඤනා කරයිද හඟිද හඟිද්ද ඒ මඤ්ඤනා කිරීම නිසාම එය අඤ්ඤාකාරයකට පරිවර්තනය වේ. යමක් දෙයක් හැටියට ගත්තොත් ඒ දෙය විපරිණාම ධර්ම හැටියටත් වෙනවා. ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. දෙයක් හැටියට ගත්තේ නැත්නම් වෙනස් වීමක් ඊළඟ ප්‍රශ්නයක් නෑ දැනගින්නෙම නෑ. ඒකට යමක් දෙයක් වුණ හැටිය ඒක පටන් ගන්නවා වෙනස් වෙන්න. ඒකත් එක්කම අර මුත්‍රියක් වෙනස් වෙනවා. විපරිණාමයක් එක්කම ඊළාට ඉතින් දුක් ඒ ශෝකගලපින් මාධ්‍යත් ඒකම එනවා. ඒකයි ඒක අදහස යෙනගෙන මඤ්ඤන්ති යම් යම් දේකින් මඤ්ඤනා කරද්ද එම නිසාම එය අන්‍යාකාරයකට පරිවර්තනය වන්ට වෙයි. සංහිතස්ස මුසාවෝ එයම එහි මුලාව වෙයි. දෙයක් පිළිබඳ මුලාව ස්වභාවය මොකද්ද? අන්න අර ඒ මඤ්ඤනාව නිසා ඒ වෙනස් වෙන්න පටන් ගන්නේ. සංහිතස්ස මුසාවෝ මොත ධම්මං ඉස්තර සුළු කාලයක් පවතින මුලා කරවන සුළු දෙයක් දෙයකි මොත ධම්මං ඉස්තර ඒකාන්තයෙන්ම එය නැත්නම් මත් නිසා දෙයක් එය සුළු කලක් පවතින මුලා කරවන සුළු දෙයක් වෙයි. ඔන්න ඊළඟට කියවෙනවා නිවන පිළිබඳව අමෝත ධම්මං නිබ්බානං සදරියා සච්චිතෝ විදු. නිවන මුලා කරවන ස්වභාවය මුලා නොකරවන සුළු දෙයකි. අමෝත ධම්මං නිබ්බානං මුලා නොකරවන සුළු ස්වභාවයක් ඇති දෙයකි. සදරියා සච්චිතෝ විදු ආර්යයන් වහන්සේලා එය සත්‍ය වශයෙන් දැනගත්ත ඒ සත්‍යාදි සමය ඔහු මේ සත්‍යය අවබෝධ කරගන්නේ මිච්ඡාතා පරිනිබ්බත. ක්‍රිෂ්ණ කුසකින් නැති නියාගෙන පිළියාදි වේ. එතකොට මේ මෙති ප්‍රකාශ කළාදහ අප තවදුරටත් තව ඉන්ටි දැන්පත් කර ගැනීමට අපි තවත් නිදර්ශනයක් ගනිමු. මේවා මේ සියල්ලම හකුලා දක්වන නිදර්ශනයක්. යාළුවන් දෙදෙනෙක් යාදිකදල්ලක සයන් දෙවර්ගයකින් මොකද්ද අඳිනවා. කිට්ටු වෙලා බැලුවොත් තේින්නේ මේ දාම් පෙටක් අඳිනවා. කොටු අඳිනවා. කොටු ඇඳලා දාම් දෙන්න එක පවුල් වෙලා මේ දාම් පෙටක් ඇඳලා. ඊළඟට කිසි වටිනාකමක් නැති කෙට ගැඩිටි එකතු කරගෙන ඒවත් අර විදිහටම සයන් දෙවටක් දාලා කරත් දානවා ඉත්තන්. දැන් එතකොට දාම් පෙටක් හරි ඉත්තනු සූදානම්. දැන් කොච්චර යාළුවන් වුණත් පවුල් වෙලා මේ වැඩේ කළා මේ දාම් පෙටෙන් ඉත්තන්ගෙන් වැඩක් ගන්න පිළ දෙකක් ඇතුළේ බෙදෙන්න ඕන. දෙකක් දැන් ඉතින් දෙන්න අර මේ ඉස්සන් බෙදාගත්තා. දැන් ක්‍රීඩාව ආරම්භ කරනවා. දෙපිලා ද්වේතාව අපි නිතර සඳහන් කර ද්වේතාව මෙතෙන්දිම තියෙනවා. දෙකක් අවශ්‍ය වීම මේ යම් කිසි දෙයක් ක්‍රියාත්මක වීමට. ඒකම මේ දෙදෙනාගේ සිටි ජය පරාජය කියලා කියන තවත් ද්වේතාවක ක්‍රියාවක් සිද්ධල ඇති වෙනවා. ජයයි පරාජයයි කියන බලාපොරොත්තුව. නමුත් දෙන්න තාම විනෝදයට මේ කාලය ගියා දැනීමට නිකන් විනෝදයටයි මේ දාම් ක්‍රීඩාව දැන් ඉතින් ආරම්භ කරගෙන යන්නේ. මම කරගෙන යන්නේ. සෙල්ලමට නමුත් තරගයක්. තරගයක් නමුත් සෙල්ලම. ඉතින් ওই විදිහට මේ දාම් ක්‍රීඩාව කරගෙන යන අතරේ මෙතෙන් තේනවා එක්තරා පරිත්‍යාගශීලී විනෝදකාමී. එයා කල්පනා කරනවා මේ දාම් ක්‍රීඩාව වඩාත් විද්‍යෝගිමත් කිරීමට නම් මේකට පෑග්ගක් දෙන්න පුරුදු වෙන්න ඕන. ඒලා මේ දාම් ක්‍රීඩාවෙන් දිනන තැනත්තාට 1000ක් දෙන්න පුරුදු වෙනවා. දැන් එතකොට මෙතන තිබ්බ අර සාමාන්‍ය විනෝදයට කරන කාලය ගෙවා ගැනීමට කරන පීඩාවක් නෙවෙයි දැන් මෙතන. කොච්චර යාළුවන් වුණත් දැන් මෙතන තිබන්නේ ලෝභයේ ඉතිපත් වුණ පොරයක්. සුඛය දහසක් දිනා ගැනීම පොරයක් දැන් දිනා. එනිසින් ධාර්මිය තමයි මේ දා මේ ඉස්සන් අදිනවා. මේ ඉස්සන් දැන් ඇත්තන් කියලා. අර නොවටනා ඉස්සන් දැන් තම වටිනාකමක්. සුඛය දහසක් වටිනා ඉස්සන් අදින්නේ. දැන් මෙහෙම අදගෙන යන අතරේ තවත් මෙතෙන් තේනවා එක්තරා ධාමනික පුද්ගලයෙක් යම් කිසි විකෘත මානසික තත්ත්වයක් ඇති කෙනෙක්. යම් කිසි අලියම් හේතුවක් නිසා මේක නැත්තා මාර කායිකයක් වෙන්නලා මේ තරගයට අලුත් ප්‍රීතියක් එකතු කරනවා. මේ තරග කරුවනොත් මේ බලාගෙන ඉන්න අයත් සාන්ද්‍රිය යටතට අරගෙන අලුත් ප්‍රීතියක් එකතු කරනවා. මේ තරගය නවත්තන්නත් බෑ මේ ධාම් පීඩාව කරගෙන යන්න ඕන. දිනන එක්කෙනාට දහසකුත් ලැබෙනවා. හැබැයි පරජන එක්කෙනා මෙතනම ජීවිතක්ෂයට පත් කරනවා. මරනවා. දැන් එතකොට මේ සෙල්ලම කුමක්ද? දැන් සෙල්ලම කුමක්ද දැන්? දැන් සෙල්ලම දෙල්ලමක් වෙලා. අර ඉදිරිපස තියෙන මේ මිතුරන් දෙදෙනාට ඉදිරිපස එක්ක නම් හිතෙම පේන්නේ දැන් හතුරෙක් හැටි. දැන් එහෙම පිටිම මේක ක්‍රීඩාවක් නෙවෙයි. දැන් ඉස්සක් ගවන්න කීඳාදී. දැන් අර මරණයෙන් ගැලවීමට කරන එහෙම නැත්නම් මර උගුලකින් ගැලවීමට නම් ප්‍රයත්නයක් හැකියි දැන් ක්‍රීඩාව යන්නේ. මේ ක්‍රීඩාව ඉවරුන් හැටි අපි දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් මෙතනින් අපිට ගන්න පුළුවන් මේ කාරණේ ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන් අර නොවටන අවිස්තන. ඔය අර සංඥාවක් එකම අර පාට කිරීමේ. ඉතින් ඊළඟට දෙපිලක් වුණා. ඊළඟට ඒ විස්තන්ට පහ ඇවිල්ලා වගේ ඇත්තන් වුණා. මේ සියල්ලම සිද්ධ වුණේ අර සංඥා මාන දික්ක මඤ්ඤණා නිසා. අර පපංච සංඛා ආදී වශයෙන් අප සඳහන් කළේ මේ තණ්හා මාන දික්ක වශයෙන් අර අර දෙතන ආදී සංතානිය තිබුණේ සිටිවිලි නිසා. ඒක කොයිතරම් විචරහාදියාද කියතොත් අර විශේෂයෙන්ම අර මරණය පිළිබඳ සර්ජනය පැමිණි අවස්ථාවේදී ඉඳලා මේ තරක් මේ දෙදෙනාට මේ යාළුවන් දෙදෙනාට අර දාම්පේතම ලෝකයක් වුණා. මුළු මහත් අවධානය අර දාම්පේතයේ තිබෙන ජීවිතයක් මරණයත් අතර සටනක්. එතකොට මේ එක පැත්තක් මේක තමයි ලෝකේ කවදාවත් ඉවර වෙන්නේ නැති දාම් ක්‍රීඩාවක්. අනිත් පැත්ත අපි අරගෙන බලමු. දැන් රහතන් වහන්සේට මේ මුළු ලෝකයේම ධාම්පෙත. ඒක නිසා තමයි අර අදිමුත්ත ස්වාමීන් වහන්සේ අප කල්යොත්තර උත්සස වටින් දැක්වා අදිමුත්ත ස්වාමීන් වහන්සේ අර කැලයක් නැදී යනකොට පොරොන් මුලක හසු වෙලා. ඒ පොර දෙතුවා මරණයට පත් කරන්න සූදානම් වෙනකොට දේශනා වදාළ ගාථාව කොයිතරම් වටිනා ගාථාවක්ද? තිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසංවින්දං නත්ති මේ තිනසෝත. ඔබට ඕන නම් මරන්න මෙන්න මේකයි තත්ත්වය. තිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවකින් යම් අවස්ථාවක මේ මුළු මහත් ලෝකයම මේ පංචස්කන්ධ ලෝකය මේ මුළු එහෙම නැත්නම් මුළු ලෝකයම ඇතුළතත් පිටලා සියල්ලම තිනකට සමන් තනකොළදී කරදී වගේ විසරු හැටියට තේින්ද ප්‍රඥාවෙන් දකින්ද මමත්තං සෝ අසංවින්ද මමත්වයක් නොලබන්නේ නැති මේ තිනසෝ මට කිසිවක් නැතයි ශෝක නොකර. දැන් මේකටම උපකාරක කවුරු කොටිකුත් ගාත අපට මේ බුද්ධ දේශනා වාචයෙන් වඩා අර්ථවත් කරගන්න අර්ථවත් අන්දමින් තේරුම් ගන්න පුළුවන්. දැන් ධම්මපදයේමත් කියෙන්නේ දයන් දේරං පතුරති දුක්ඛං හේති පරාජිත උපසන්තෝ දුක්ඛං හේති සිත්වා ජය පරාජයං. සාමාන්‍යයෙන් මේක අපි තේරුම් ගන්නේ ජයං දේරං පතුරති ජයං වෛරය ඇති වෙනවා ජය ගැනීම කියන අදහස නිසා වෛරය කියන කොට ඇති වෙනවා. දැන් මෙතෙන්දී මේ මේ ධම්ම පීඩාව පිළිබඳව වගේ දුක්ඛං හේති පරාජිත පරාජිත පුද්ගලයා දුකසේ කොබිනවා ආතියලා ඉන්නවා. උපසන්තෝ සුඛං හේති උපසන්ත වූ රහතන් වහන්සේ ඉත්වා ජය පරාජයං සුඛ සපතේ කොබින නිදනවා ඉත්වා ජය පරාජයං. ජය පරාජය දෙකම අතහැරලා ඕනනම් ජය විතරක් අතහැරින්න පුළුවන් නේ. මොකද මේ ජය පරාජය දෙකම අතහැරිය කියලා. මේ දෙක ආදුත්තා. මේ දෙක එකටයි යන්නේ. මෙන්න මේක මේ අදහස මේ දෙක එකතම යන බව මේ දේශාවුත් පිළිබඳ ආරය ඉතාම වටිනා දෙයක්. මේක මේ හිපිකම මේ ධර්මයේ කාර්යය අකුරු වල දක්වන කාරණය. මෙතන මේක පටන් ගන්න අර විඥානයක් නාම රූපයක් කියන මේ දිය සුලියෙන්. එතකොට මේ අදහසම තව අත්දඬ සූත්‍රයෙන්වත් කියවෙනවා. යක්ෂණති ඉදම් මේති පරිසංවාදිතී කියන මමත්තංසු වතං ඉදන් නැති මේති නසෝති. සුත්තනි පාදේ අත්දඬ සූත්‍රය කියවෙනවා. යම් කෙනෙකුට ඒ කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි කියවෙන්නේ යක්ෂණති ඉදම් මේති මෙය මගේ අයම් කෙනෙකුට සිටිවිල්ල පහළ වන්නේද? ඒ වගේම පරිසං අනුංගී කියලා කිව්න්නේ සමාධිය කියලා කියන්නේ නැත්නම් අනුංගී කියලා කිව්න්නේ. ඒ වගේ පුද්ගලයා මමත්තංසු වතං ඉදන් නැති මේති නසෝති මමත්වයක් පිළිබඳ අදහසක් නොලබන්නේ හත කිසිවක් නැතේ ශෝකනෝ කෙරේ.
දැන් එතකොට නිවන පිළිබඳව අප මේ ඉදිරිපත් කළ දේශනා පිළි මෙතික් අපි උත්සාහ කළේ නිවන කියන්නේ කෙබඳු සත්‍යයක්ද කියන එක විස්තර කිරීමට, තේරුම් කර ගැනීමට. එහෙම තේරුම් කරගන්න අවශ්‍ය වුණේ මක් නිසාද? මේ භෞතික ප්‍රතිපදාවේ ඉලක්කය වන පරමාර්ථය වන නිවන පිළිබඳව නොයෙකුත් විදිය මතිමතාන්තර, පටලැවිලි සහිත මතිමතාන්තර මේ කාලේ කවදත් ලෝකයේ පවතින නිසා මේ කාලෙත් එහෙමයි. මේ කාලේ විශේෂයෙන්ම නිවනේ නාමයෙන් බොහෝ දෙනෙක් පතන්නේ භව නිරෝධය නෙවෙයි භවය. භවයමයි පතන්නේ නිවනේ නාමය. එතකොට ඉලක්කය වැරදි නම් විගමන හරියාම සැකසිතයි. දැන් අපි මේ උත්සාහ කරන මේ දේශනාවලින් අර නිවන ඉලක්කය සෑහෙන පමණ මතු කර ගැනීමට. ඉහ මතු කර ගැනීම අපි උත්සාහය සාර්ථක වුණා නම් ඊළඟට අප බලාපොරොත්තු වන්නේ එතන ඉඳලා කියන දේශනාව කීපෙන් මේ ප්‍රතිපදාවට අදාළ යම් යම් කරුණු පෙළ ගැස්වීමට, මේ කියන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට උපකාර වන කරුණු පෙළ ගැස්වීමට මේ දේශනා මාලා මුලදී අපි විවේකයට රසායනයට ගැන සඳහනක් කළා. එතකොට මෙතන ඉඳලා අර මුල් කාරණා ටික මුල් කාරණා සම්පූර්ණ වුණා නම් ඊළඟට තියෙන්නේ රසායන කොටස. මතකද දැන් මේ සාකල දේශනාවෙන් උත් අපි යම් යම් මූලපද සූත්‍රවල හැංගිලා තිබෙන වැඩිම මේ කාලේ අවධානය අපි යොමු කරන වටිනා මූලපද කීපයක් අපි මතු කරගත්තා. ශුන්‍යතා, ද්වයතා, තත්තතා, අතම්මයතා, ඉදප්පත්‍යතා, ඊළඟට පපංච මඤ්ඤණ ආදී මූලපද රාශියක් මේ සූත්‍රවලින් අපි ඉතිරියට ගත්තා. ඒ වගේම මේවා පිළිබඳව යම් යම් කාරණා යම් යම් ධර්ම කාරණා සාකච්ඡා කළා. නමුත් ඒ වායේදී අපේ මූලික පරමාර්ථය වුණේ අර නිවන කියන ඉලක්කය පිළිබඳව මෙතෙක් ඇති වෙලා තිබෙන දුර්මත ඉවත් කිරීමයි එහෙම නැත්නම් ඉවත් කිරීමට උත්සාහ කිරීමයි. නමුත් මේ දේශනා මාලාවේ පරමාර්ථය ශාස්ත්‍රීය මට්ටමකින් යම්කිසි කුතුහලයක් සංසිඳවා ගැනීම නොවේ. මේ සාක්ෂාත් වූ සද්ධර්මයේ සංදිප්තික අකාලික ඒකීපාතික ඕපනායක පත්‍යත්තන් ඊස්සප්ප විඤ්ඤාහි ගුණ සමුදාය මතු කරගෙන මේ ඉලක්කය මේ කියන ඉලක්කයට පැමිණීමට උත්සාහයක් දැරීමයි. අන්න ඒක නිසා සමහර විට මෙතන ඉඳලා ඉදිරියට කියන දේශනා කීපය වැඩි කවදාවත් දිග්ගතන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දේශනා කීපයක් කරන්න අවස්ථාවක් සිද්ධ වෙනවා. ඒ දේශනා කීපය සමහර විට නිවන ප්‍රත්‍යක්ෂ කරන්න දිවාරය ලැබෙන යෝගාවචර පිටකට සාහන වීමට බැරි නැහැ. ලෝකෝ දෝසෝ ච මොහෝ ච පුරිසං පාපකේතං කුංසංති අත්ත සම්භූතා සතසාරං සම්පත් කෝතල සම්මිති දී බුදුරජාන් වහන්සේ පටිහදි කුසල රජුන්ට දේශනා කොට වදාළ ගාථාවක් ඉතාම සරල ගාථාවක්. අපි සරල දේවල් වලින්ම ආරම්භ කරමු. ලෝකෝ දෝසෝ ච මොහෝ ච පුරිසං පාපකේතං ලෝකයක් දේශයක් මොහයක් කුංසංති අත්ත සම්භූත ඇතුළතින් මාතගෙන සමාතුලින් මාතගෙන පාපසිති විදියට පුද්ගලයාට හිංසා කර පාපසිති විදියට පුද්ගලයාව වනසාල අවසාන පදින් කියන්නේ උපමාව. සත්‍යසාරංව සංඛල උනබට ආදී පොතුහර ගතක් ගතක ඵලය යෙදී මේ ගත වනසන්නාක් වගේ මේ ගතන කියන මූලික අදහසය ලෝභ දෝෂ මෝහ කියන මේ ක්ලේශ ධර්ම ඇතුළතින් මහත ගන්නා බවයි. අත්ථ සම්භූත බවයි. මේක අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ මක් නිසාද? සාමාන්‍ය ලෝකයා හිතන්නේ ලෝභ දෝෂ මොහ කියන ඒවා බාහිර නිමිති වලින් ඇති වෙන දේවල් කියලා. දැන් අපි අර මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී කාරණා වලින් අපට පෙනී ගියා මේවා නිමිති වෙන්නේ මක් නිසාද? ඇතුළත සිදෙන යම් කිසි දෙයක් නිසායි නිමිති සංකේත වන්නේ. එතකොට මෙන්න මේ කාරණය මේ යෝනිසෝමනසිකාරය පිළිබඳ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතක කළ දෙන්නේ මේ ප්‍රතිපදාව සඳහා අවශ්‍ය මූලිකව අවශ්‍ය වෙන යෝනිසෝ මනසිකාරය. සාමාන්‍ය ලෝකයන් හිතන්නේ ලෝභ දෝෂ මොහ බාහිර නිමිති වලින් ඇති වෙනවා කියලා. බුදු පියාණන් වහන්සේ දෙන්නේ කරන්නේ මේ හරියට අර ಗುಣබත ආදියක් වගේ මේ අතුලින් මහතගෙන මේ පුද්ගලයා වනසාලනවා කියලා. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය පිළිබඳ ප්‍රශ්නියම තමයි අර කලින් අවස්ථාවක අප මදුපිණ්ඩික සූත්‍රය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ ටිකක් ගැඹුරු පාටියකින් ඉතිපත් කළ ඉතිවත් වුණේ ඒකෙන් කොටසක් අපි දැන් ආයෙත් මතක් කරගත්තොත් චක්කුංච පටිච්ච රූපේ චුප්පජේ චක්කුඤ්ඤාණ ආදි වශයෙන් කිව්වා යම් කංජානාති සංවිතත්තේ යම් විකත්තේ සංපපංචේති යම් පපංචේති සතුව නිදානං කුරිසං
පපංච සංඥා සංඛා සමුදාජාන්ති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුවින්නේසු රූපේසු. අර දීර්ඝ පාඨයක් මදුමින් පිට සූත්‍රයේ සඳහන් වෙනවා. එතන කියන්නේ අර ඇසත් නාම රූප නිතරම වශයෙන් කියවලා තියෙනවා. ඇසත් රූපයන් නිසා චක්කුංච පටිච්ච රූපේසු උපදේ චක්කු විඥාන එතකොට බඳු විඥානයක් හට ගන්නවා. ඒ විඥානය ඒ කාරණා තුනේ එකතු වීමම ස්පර්ශය හැකිට හඳුන්වනවා. ඊට ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාවක් ඇති වෙනවා. ඒ යමක් විඳින්න ඒ පිළිබඳව සංඥා ඒ පිළිබඳව හඳුනා ගන්නවා. සංවේදී සංඥානාති අන්න දෙමෙතෙන් දිගත්තොත් ගම් සංඥානාති සංවිතක්කය. සංඥා කියන තැන ඉඳලා අපි මේක විග්‍රහ කරන්න ගියොත් යමක් හඳුනා ගන්නිට ඒ පිළිබඳව විතර්ක කරයි. යම් විතක්කේති තම පපංචි. යමක් පිළිබඳව විතර්ක කරයිද මේ පිළිබඳව ප්‍රපංච කරයි. මේ විතා තම ඉර මහායාම ප්‍රපංච. යම් පපංචේති තතෝ නිදානං කුරි සංපපංච සංඥා සංකා සමුදාජරන්ති අතීතානාගත පච්චුප්පන්නේ සික්කු දිනේ සිරෝපේසු. යමක් පිළිබඳව ප්‍රපංච කරයිද ඒ කර්ණ කොටගෙන ඒ හේතු කොටගෙන අතීතානාගත පච්චුප්පන්න අතීතානාගත වර්තමාන වූ ඇතින් දටේතු රූපයන් පිළිබඳ පපංච සංඥා සංඛාරෝ අර කියපු පුද්ගලයාව මැඩල අභිමානය කර ඒකත් හරියට අර අර උකට උනබට ආදී ඒ ඵලයෙන් ඒකට වෙනකෙන අදහසමයි මෙතන කියෙන්නේ. එතකොට මේ අර අයෝනිසෝ මානසිකාර්ය ඇතිවන්නේමක් නිසාද කියන එකත් මෙතනින්ම පැහැදිලි වෙනවා. යෝනිසෝ මානසිකාර්ය යටපත් වන්නේ අයෝනිසෝ මානසිකාර්ය ඉඳලාදින්නේ ලෝකේ අරව විසමහායා නිසා. අර විචාරක ප්‍රපංච ආදීන් අරව ලැබිලා ගියාට පස්සේ මෙයා කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරනාද කියලා බලාගන්න බෑ. මහා ජංජාලයක් අන්තෝජතා බහිජතා තත්ත්වයක් තියෙනවා. මේ යෝනිසෝ මානසිකාර්ය පිළිබඳ ප්‍රශ්නය කොයිතරම් වැදගත්ද කියන එක අපට තවත් පිළිගෙනවා. අර සුත්ත නිපාතයේ සංයුත්තනිකාය සදාතක වගේ දකින්න ලැබෙන සුචිලෝම සූත්‍රය. සුචිලෝම සූත්‍රය. සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම වටිනා ධාතාවක් අහනවා. ඒක පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම වටිනා ධාතාව තුනකින් පිළිතුරු දෙනවා. අතන ප්‍රශ්නය මොකද්ද? කාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රති ලෝමහංසෝ කුතෝද කුතෝ සමුත්ථාය මනෝ විදක්කා කුමාරකා අංකමිගොස්සක් කුමාරකා වංකමිගොස්සක්. ඊළඟ බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර පිළිතුරු ගාථා කාගෝච දෝසෝච ඉතෝ නිදාන අරති රති ලෝමහංසෝ ඉතෝද ඉතෝ සමුත්ථාය මනෝ විදක්කා කුමාරකා වංකමිගොස්සක්. මේහෙක අක්ක සම්භූතා නිගෝධමිව ඛණ්ඩජ පුතු විසත්තා කාමීසු මාළුවාව විසතාවනි ඊනම් පජානන්ති යතෝ නිදානං තේනම් විනෝදෙන්ති සුනෝ යක් තේසු තරං ඕගමිමං තරංති අපින්න කුප්පං අපුනම් බවයි. එතකොට මේ ගාථා දේරීමේදී අපට අටුවා මගින් ඉවත්වෙන්න සිද්ධ වෙනවා. අපි කාද මෙතන ලොකු ගැටළු විදිහේ පදයක් මෙතන කියවෙනවා. ප්‍රමුල් ගාථාවේ රාගෝච දෝසෝච පුතෝ නිදාන සුචිලෝම යක්ෂයාසන ගාථාව පිළිබඳව බොහෝ මුද්‍රණවල ඒ වගේ මතුවාවෙන් මත් පිළි අරගෙන තිබෙන පාඨය පිළිබඳව මෙතන අපට තියෙන ගැටලුව රාගෝච දෝසෝච පුතෝ නිදාන අරති රති ලෝමහංසෝ පුතෝද පුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරක අතුවාරයේ ගන්නේ තියෙන්නේ ධංක කුමාරක ධංක මිවස්ස ධංකි අර්ථ වශයෙන් සැලකුවොත් මේ ගාථාව තෝරන්නේ අර ධංක කියන ඒ අතුවා පාඨයේ මෙතන අපි ගත්තේ වෙන පාඨාන්තරයක් වෙන පාඨයක් වංක කියලා. ඉතල මේ අතුවාලේ තෝරන අදහස අපි තේරුම් කරමු. ඉතල අතුවාලේ තෝරන හැටියට මේ ලක්ෂ්‍ය ආසන්නේ ආගෝච දෝෂෝච කුතෝ නිදාන රාගය ද්වේෂය කොතනින්ද හටගන්නේ කොතනින්ද හටගන්නේ කුතෝ නිදාන අරති රති ලෝමහංසෝ කුතෝද අරති අධිකුසල ධර්මයන් නොයල්ම නම් වූ ඒ ආපි කියන අකුසල ධර්මය ඒ වගේම කපි පංචකාමී ඇති ඇල්ම කියන ඒ රතිය ඒ වගේම ලෝමහංස ලොමු දැනගන්න බලවීම මේවා කොහෙන්ද හටගන්නේ කුතෝද කොතනින්ද උපදී කුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරකා ධංක නිවස්සදං අතුවාල තෝරන හැටිය නම් මේක මේ අර ඉස්සෙල්ලා අපිට කියන්න වෙනවා මෙතන මේ ධංක කියන වදනේ ගැනීමක් අතුවාල ගන්න මේ ධංක කියලා කියන්නේ කපුට මහාධික කතන්තරයක් ඉදිරිපත් කරනවා මේ ගාථාව තේරීම සඳහා අතුවාව යම්සේ ගම්දරුවන් අපි සිංහල ග්‍රන්ථ නියුත්තේක යම්සේ ගම්දරුවන් කපුටු අල්ලාගෙන දිග නූලකින් උන්ගේ පාදයෙන් බැඳලා
මුදා හරින්ද. එතකොට අර කපුටන් ඈත පියාඹ ඉන්නේ ගිහිල්ලා ආපහු කරකැවිලා අර දරුවන්ගේ පාමුලට වැටෙද්ද අන්න ඒ විදිහට කියලා ඊළඟට තෝරනවා. ඉතෝ අර අර කියපු මනෝවිතක් කියන පදේ තෝරන්නේ අකුසල විතර්ක. විතක්ක මනෝවිතක් කියන පදේ දෙකට කඩනවා. අකුසල විතර්ක කුසල මනස කුසල සිත විචේප කරා. ඒ කියන්නේ අර ගම්දරුවන් අර කපුට කුවේලවල ඈතට ගිහිල්ලා පියාඹා ගිහිල්ලා කපුට ආපහු පාමුල වැටෙනා වගේ අකුසල් විතර්ක කුසල් සිත විචේප කරයි කියලා ඒකටයි තෝරන්නේ. නමුත් අපිට මේකේ මේක වෙන විදිය වෙන ආකාරයකට තෝරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඊට කලින් අපේ අනිත් දාඨා ගැනත් දැන් මෙතන අපි ඉදිරිපත් කරපු අලුත් අර්ථයක් ගැන යමක් කියන්න සිද්ධ වෙනවා. සමහර මුද්‍රණ වල තියෙන කුමාරකා වංක විවස්සජන්ති කියලා පාඨයක් පිළිගත්තොත් වකාරයේ මේ ආගමාක්ෂරයක් හැටියට සැලකන්න පුළුවන්. එහෙම ගත්තොත් කුමාරකා අංක විවස්සජන්ති. දරුවන් ඇකය අතහරින්නාක් මේ මවකගේ ඇකයෙන් විස්මෙන්නාක් මේ මවකගේ ඇකයෙන් හර විතර යන්නාක් මේ කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් දැන් සම්පූර්ණයෙන් ගාථාවකට තෝරන්නේ දෙන්නේ සාගෝච දෝසෝච කුතෝ නිදාන අර දේහී කියාපුක ඉනකට බුදුරජාන් වහන්සේට දෙන පිළිතුරු ආශ්‍රයෙන් අපි ගත්තොත් සාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රති ලෝමාංශෝ කුතෝදා කුතෝ සමුත්ථාය මනෝ විදත්ත කුමාරකා වංක නිවස්සජන් සාගියත් දේශයත් කුතෝ නිදාන මෙතනින්ම අතුරතින් මාතගත් දේවල් අරතියත් රතියත් ඉස් අතුරතින් කුතෝදා කුතෝ සමුත්ථාය අතුරතින්ම මෙතනින්ම පැන නැගිලා මනෝ විතර්කයෝ අපි ඒක එක්පදයක් හැටියට ගන්නවා අර දෙකට කලින් ඇති මනෝ විකාරකයෝ මෙතනින්ම ගණනයි කුමාරකා අංකන් විවස්සදන් දරුවන් මවකගේ ඇකේ හැතරන්නාක් මෙන් හැරයන්නාක් මෙන් විතරයෝ මේ අතුවාමගේ නිවර්තන්ට විශේෂ හේතුව දැන් මනෝ විකාරක කියන එක මෙතන දෙකට කඩලා දක්වලා තියෙනවා. නමුත් එම අතු ආචාර්යින් වහන්සේම සංයුක්ත අතු ආවේ ඊට කලින් දේවතා සංයුක්ත වෙන කුම්ම සූත්‍රයේ මනෝ විකක් කියන පදය තේරුම් ගන්න මෙහෙම කියනවා. මනෝ විකක් කියන්නේ මනෝ නි උප්පන්න විකක්. මනෝ විකක් කියලා කියන්නේ සිතෙහි උපන් විකක්. ඒකට එතන මෙහෙම තෝරනවා. මනෝ විකක් කියනක වඩා ආයතුකයි එකවදයක් හැටියට ගන්නේ. මනෝ විකක් කිතිය කියන විකක්. නමුත් අර අතුවාචාරින් වහන්සේ අර විදියට පටලැවිලා කරගන්නමක් හිතාදී අර ක්‍රියාකාරකපත් සම්බන්ධයකින් අර දරුවන් කපුටා මුදා හැරීම පිළිබඳ උපමාව සනාථ කරන්න ඕන නිසා. අපිටම උදාහරණයක් මේ මනෝ විතර්කයෝ මනස විචේප කරයි කියන්නේ. ඊට වඩා අර්ථවත් වෙනවා අපි මේ මමකගේ ඇතිහැර ගැනීම පිළිබඳ අදහස අපි ඒක තවදුරටත් දේශනායි තමයි පෙන්වන්න කරන්න පුළුවන් අනිත් ආකාරයක් ගැන කල්පනා කරලා බලනකොට. දැන් අර බුදුරජාණන් වහන්සේ දුන්න පළවෙනි පිළිතුරු වශයෙන් දුන්න පළවෙනි ගාථාවයි අර සඳහන් කළේ සාබෝත දෝසෝච ඉතෝ නිදාන අරති රති ලෝමහන්තෝ ඉතෝ ජා ඉතෝ සමුත්ථාය මනෝ විසත්තා කුමාරකාවන් මෙව සජන්ති මුල් ගාතවට වඩා වෙනස් වෙන්නේ කුතෝ කියලා කුතෝ කියලා අහන ප්‍රශ්නෙට ඉතෝ කියලා කියන කොයින්ද මේව හටගන්නේ මේ මෙතනින්ම කියලා ඊළඟට දෙවෙනි ගාතාවේ කියනවා ස්නේහජා අත්ත සම්භූතා නිග්‍රෝධමි නිග්‍රෝධස්සේව ඛණ්ඩජා කුතෝ විසත්තා කාන්සු මාර්යාව විසතාවනි විකිතෙන් බබුර අදහසක් කියනවා ස්නේහජා මේ ස්නේහ කියන වචනේ අර්ථ රාශියක් තිබෙනවා. ස්නේහස යතිරාව කියන්නේ ප්‍රතමනිය සංහාව කියලා විදිහේ අර්ථ රාශියක් තිබෙනවා. ඒ අර්ථ ගණනාවක මෙතන උපකාර කරගෙන තිබෙන බව පේන්නේ බුදු දහමේ රජාණන් වහන්සේ මෙතන උදාපු කුමාර. ස්නේහජ අත්ත සම්බෝධා නිග්‍රෝධ සම්බෝධා නිග්‍රෝධස්සේ ඛණ්ඩජ. නුගදහක අරලු නුගදහයේ අතු වලින් බේරෙන අරලු උපමාවට අරගෙන තිබෙනවා මේක. ඒ අරලු නුගදහයෙන් අරලු බහින්නේ අර ස්නේහජ ඒවා අර්ධිය තීරාව උපකාර කරගන්න උපත ස්නේහජ ඒ වගේම අත්‍ය සම්භූත නුගදහේ කඳින්ම ඇති වෙන්නේ අතුරින්ම හටගන්න ඊළඟට අනිත් උපමාව ඛණ්ඩජ පුතු විසත්තා කාමේසු එහෙම හටගෙන කාමයන්ගේ වෙන් වෙන්ව ඇලෙනවා. මෙතන මේ උත්තර දෙන්නේ අර මනෝ විතර්ක පිළිබඳව. අර මනෝ විතර්ක අතුරින්ම හටගෙන කාමයන්ගේ බාහිරව තිබෙන කාමයන්ගේ ඇලෙනවා. හරියට උපමාව තමයි අර නුගදහක අරලු අතු වලින් දැගෙන ගිහිල්ලා පොළවේ හයුණාට පස්සේ මුල් කඳ සොයා ගන්නට බෑ. අයෝනිස මොනිකාරයට ඕන හැටි ඉඳ තියෙනවා. නුගදහක් ලොකුවට හැදිච්ච නුගදහක් බලනකොට මේක මුල් කඳ මොකද්ද කියලා පළමුවෙනි කියන හඩගත්තු කඳ සොයා ගන්නට බෑ. මක් නිසාද අර අතු වලින් අර දිය සීරාව නිසා ඇතුළතින් සමාතුලින්ම හටගත්තු කඳවල වලට යට වුණා. ඒකම තමයි ඊළඟ උපමානෙත් දෙන්නේ. මාළුවාව දිසතාවන්. මාළුවා වැල කියන එක අර ගහක සමාරිත කුරුල්ලකු වගේ මාළුවා වැලක ඇටයක් ගෙනල්ලා ඒ දෙබලයක සම්පත් කරාම ඒක කාලයක් ගිහිල්ලා ඒ මාළුවා වැලක් හැදෙන හැදෙනවා. එන්න හැදිලා අර ගහ වනසාගෙන ගහ පිටින්ම මේ සැතිරෙනවා. ගහ වටේ ගහ මතින් පත් සැතිරෙනවා. මේ උපමා දෙකින්ම තේරෙන එතකොට අර අයෝනිසෝ මානසිකාරයේ ඉඩ ලැබෙන හැටි. ඒක ඇතුළතින් මහතගෙන වැඩි යාම නිසා විතර්ක ප්‍රපංච ආදීන් වැඩි යාම නිසා මේ මුලතලා ගන්න බැහැ. යෝනිසෝ මානසිකාරය ඉඩ නැති වෙනවා. ඔය අදහසයි මෙතනින් කියවෙන්නේ. එතකොට අපි අර දරුවන් පිළිබඳ උපමාවේ මෙතන ඉච්ඡු ගන්න තවත් හේතුවක් මම කියආද අර මවකගේ ඇකෙන් මෙතන වික්මන දරුවන් ගැන කියන්නේ එතෙන්ට අර ස්නේහජාත සම්භූතා කියන පද දෙක අර්ථවත් කරගන්න පුළුවන්. ස්නේහජාතයෙන් හටගත් අස්ත සම්භූතා මවකට අයිතිකම තියෙන දරුවන් හැටියට කරගන්න පුළුවන් දරුවන්. ඒ දරුවන් එතකොට මේ අනිත් එක මේ ගාථාවල මුලින්ම අගටම කියවෙන්නේ මේවා හටගන්න තැන පිළිබඳ ප්‍රශ්නය. අර කපුටායල මේ පිළිබඳ කතාවෙන් අර ඒ අසන අවධාරණය කරන මූලික කාරණියටපත් වෙනවා. කුතෝජා කුතෝ නිදාන කුතෝජා කුතෝ සමුත්ථාය කොතනින් හටගෙන කොතනින් පැන නැගී කියලා ඒ විදිහට යහන් ඒකට පිළිතුරු ඊතෝ නිදාන ඊතෝජා ඊතෝ සමුත්ථාය කියලා ඒ විදිහට මෙතනින් පැන නැගී. ඒක මෙතන කියන්නේ අර නිහදා කියන එක අර සංහාවෙන් හටගත් කියලා ගන්න පුළුවන් මනෝ විචාරක ගැන කියනකොට නිහත අත්ත සම්භූත තණ්හාව නිසා උපදින ඊළඟට අත්ත සම්භූත ඇතුළතින් මාතගෙන අර නුග ගහගෙන කියනකොට දිය සීලා මාළුවා වැලගෙන කියනකොට දිය සීලා ඔය විදිහට අර්ථ ගන්නවත් මේකෙන් මතු කරගන්න පුළුවන්. නිහත අත්ත සම්භූත නිද්දෝදසේ කන්දජා පුතු විසත්තා කාමීසු ඒවා අර වෙන්නේ බාහිර පුතු විසත්තා කාමීසු අර වගේම අර දහ පිළිබඳ උපමාවත් වැල පිළිබඳ උපමාවත් වගේම අර ප්‍රපංච වශයෙන් අර කෙලෙස් ධර්ම ඇතුළතින් හටගෙන ඒවා වැඩි ගියාට පස්සේ පුතු විසත්ත කාමයන්ගේ ඒවා ඇලුනට පස්සේ සොයාගන්න බෑ මේක ඇතුළතින් හටගත්තේ පිටින්ද කියලා. ඉතින් අර මිරිඟු ඔස්සේ යනවා නිද්‍රෝධස්සේ කන්දජ ඊළඟට කියනවා යාග දාතාවෙන් නිකම් වටිනා අදහසක් කියනවා ජීනං පජානන්ති යතෝ නිදානං තේනං විනෝදෙ පිතුනෝ කියක්. යම් කෙනෙක් මේ කියපු කාරණාවල රාග දෝෂ මෝහ මනෝ විතර කාදී මේ හැම එකකම නිදානේ යතෝ නිදාන මේව හටගන්න තැන පජානන්ති මනමින් තේරුම් ගත්තාම ජීනං පජානන්ති යතෝ නිදාන තේනං විනෝදෙ පිතුනෝ කියක්. ඔහු ඒවා දුරු කරා හොඳ තහන්න යක්ෂේ තුනෝ යක් තේ දුතාන් මෝගමිමං තරන්ති ඔහු තේ දුතාන් මෝගමිමං තරන්ති අතින්න පුබ්බං කුණම් භවායි. ඔහු ඉතරගීමට ඉතාම දුෂ්කර වූ මෙතෙක් එතර නොවූ ඒ සංසාර මගේ කෙලෙස් මහෝගේ ඉතර වී තේ දුතාන් මෝගමිමං තරන්ති ඉතර වී ඉතින් වෙලා නිවන් පුරේට පෙන් ඉතකොට අද කාලය මෙතනින් අවසාන කපිය දෙන්න කරනවා.